නෑ මං අහන එක හොඳට බලන්න. දැන් දුක තියෙන්නේ යාව මතක් වුණ හින්දා නේද? අපි අර වෙන දෙයක් කතා කර කර ඉන්නකොට ඒ දුක තිබ්බේ නෑ නේද? නෑ. එතකොට ඒ දුක දුන්නේ යාද නැත්නම් Tamange හිතද? අපේ හිත නේද අපිට දුක සකස් කරලා තියෙන්නේ. එතකොට ඔන්න යාව මතක් වෙන්න හේතු අපේ හිතේ හැදුන හින්දා තමයි දැන් අපි දුක් විඳින්නේ. නේද? එයාව මතක් වෙන්න තියෙන හේතු ටික අපේ හිතේ නැති වුණා නම් හොඳට hina වෙවි ඉන්න පුළුවන් නේද? එතකොට ඕකෙන් තේරුම් ගන්න මේ දුක විඳින්න හේතු ටික තියෙන්නේ අපේ හිතේ. අපි එයාට වැරද්ද දාන්න හැදුවට හරිද? එයා වැරදි කරලා ඇති ඒක වෙනම කතාවක්. ඒ වුණාට මේ දැන් මේ මොහොතේ දුක සකස් වුණේ අපේ හිතේ තියෙන අඩුවක් හින්දා නේද? එයාව අපේ හිතෙන් අයින් වෙලා තිබුණා නම් දැන් මතක් වෙන්නේ නැහැ. මතක් නැවුණා නම් ඔය දුක ඉන්නේ. අන්න ඒ හින්දා තේරුම් ගන්න ඒ මතක් වෙන්න පුළුවන් එක නැති කරන්න පුළුවන් අපට. හරි. අපට බෑ අනිත් අය වෙනස් කරන්න. අපි ඉතින් ආසයි අනිත් අය අපිට ඕන විදිහට ඉන්නා නම් මගේ හොඳම විතරක් කියනා නම් හම්බේ නෑ අපි හරි කැමති. එයා විතර වුණත් තේරුම් ගන්න අපිට අනිත් අයව පාලනය කරන්න බෑ නේද? කවදා අපිට පාලනය කරන්න පුළුවන්? මගේ හිත. අන්න ඔක තේරුම් ගන්න. ඔක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නුවේ. එතකොට අපිට තරහක් යනවා නම් අපිට දුකක් එනවා නම් ඕකට බාහිරයට බනින්න එපා. ඔය කෙලෙස් ටික තියෙන්නේ අපේ හිතේ. අපේ හිතේ තියෙන කෙලෙස් ඉදන් අපි දුක් විඳින්නේ. ඕක තමයි ඇත්ත. අපිට ඕක පේන්නේ නැහැ. නේද? හින්දා තමයි මේ ධර්මයක් අහලමයි බුදු කෙනෙක්ගෙන් ධර්මය අහලමයි ඕක තේරුම් ගන්න. මොකද අපි නැත්තම් අනිත් අයට බැන බැන ඉන්න ඕගොල්ලෝ හින්දා තමයි මට දුක් වෙන්නේ. නෑ, දැන් එයා හින්දානේ අපිට දුක් වෙන්නේ. එහෙම කියන්නේ නැද්ද? එයා වැරදි හින්දානේ. නෑ, දැන් එයා හරි වැරදි කරන හින්දානේ මේ අපිට දුක. එහෙම නෙමෙයි වෙන්නේ. හරිද? ඔක දැන් හිමීට ආයේ හිතන්න ඕනේ. ඒකට අපිට දුකක් හැදෙනවා නම් ඒකේ හේතුව තියෙන්නේ අපේ හිතේ. අපට පුළුවන් වුණා නම් ඒක අමතක කරන්න. ආයේ මතක් නොවෙන්න. අපිට ওই දුක එන්නේ නෑනේ. හිතන්නේ දුක. එතකොට දැන් හිතන එක අපිම හදාගන්න එක. ඒක තමයි ඒ එන්නේ දැන් හිතටනේ එන්නේ. නේද? එතකොට ඕක හිතන්න දුකයිනේ. ඉතින් අපි දුක් විඳිනවා නම් ඒක අපේ වැරද්දක් මිසක් බාහිර අයට දාලා හරියන්නේ නැහැ. හරි? ඒ ඔහම තමයි. දැන් අපි කොච්චර හොඳට හිටියත් අපිට ගොඩාක් අනිත් අයගෙන් වැරදි එන්න පුළුවන්. ඒක හිතන්න මෙහෙම හිතන්න. අපි හිතමු කවුරු හරි දැන් මට ඇවිල්ලා නිකරුණේ බනිනවා. හරිද? මට අම්මට නෙමෙයි. කවුරු හරි ඇවිල්ලා බැනගෙන යනවා. ඈ කවුරු හරි මෙයා හරි මට බනිනවා කියලා හිතන්නකෝ. දැන් එහෙම බනිනකොට දැන් එයා වැරදි තමයි අපිට පේන්නේ. මෙයාගේ වැරද්දනේ මම මේ නොකල වරද්දකට මට බනින. එහෙමනේ පේන්නේ. හැබැයි ඊට වඩා තව එහාට දකින්න පුළුවන්. හරි. අද මං වැරද්දක් කරලා නැහැ. එහෙනම්ට සමහර විට ගියාත්මෙදි මං එයාට නොකරපු එකකට බැනලා තියෙන්න පුළුවන්. නේද? අපි දන්නේ නැහැනේ කලින් ජීවිතේක අපි කරපුවා. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නන කර්මයක් කළොත් ඕක මේ ජීවිතේ නෙමේ ආත්ම ගානක් විපාක එනවා. එතකොට අද අපිට බැනුම් අහන්න වුණා නම් ඕක සමහර විට අද කරපු වැරද්ද නෙමේ කලින් ජීවිතේක අපි බැනපු එකක ප්‍රතිඵලය. ඒකෙනුත් තේරුම් ගන්න මේ අපට ඉන්නේ අපිම කරපුවා. ඒවට අනිත් අයට බනින්න යන්න එපා. මොකද බනින්න ගියොත් තව අපි අනාගතයටත් බැලුම් ගහන්න ඒවා එකතු කරගන්න නේද දැන් අපි තරහ ගත්තොත් අනාගතයටත් තව එකතු කරගන්න දැන් අපි ඇත්ත දැක්කොත් ඔය ඉන්නේ මං කලින් කරපු කර්මයක ප්‍රතිඵලය ඕකට දැන් මං තරහ ගන්න හොඳ නැහැ දැන් මං වැරද්දක් කළේ නැහැ තමයි ඒ වුණාට මට බැනුම් අහන්න උනේ කලින් මං කාට හරි නිකරුණේ බැනලා තියෙන නේද එහෙම හිතලා හරි ඒ කර්මයේ ගෙවෙනවනේ දැන් බැනුම් ටික අහනකොට ඒ හින්දා මෙයා මට හොදක් කරන්න දැන් ඊළඟ ජීවිතයට යන්නේ ඔතනින් නවත්තනවා බැනුම් ඇහුවා ඈ මගේ පරණ පවක් ගෙවෙනවා කියලා හිතන ඒක ගෙවන්න එයාමට උදව් වෙනවා ඈ එහෙම ටිකක් හිතන්නකො එතකොට ඔය ඒ ගතිය ආයෙ ආයෙ මතක් වෙන එක ටික ටික අඩු කරගන්න පුළුවන් ඊට පස්සේ ඔක අඩු වෙනකොට අපිට තව ටිකක් ඇත්ත දකින්න පුළුවන් ඒ වගේ මාර්ගයක් මේ බුදුහාමුදුරුව පෙන්වලා තියෙනවා ඒ කියන්නේ අපිට දුකක් දැනෙනවා නම් ඕකට හේතුව හොයලා ඒ හේතුව නැති කරන විදිය තමයි මේ පෙන්වලා තියෙන්නේ එතකොට අපි පිට කෙනෙකුට හේතු දාලා හරියන්නේ නැහැ. අපිම හදාගත්තු හේතු නිසා තමයි අපි දුක් විඳින්නේ. අපේ දුක් ටික කවුරුත් හැදුවා නෙමෙයි. අපිමයි මේ හදලා තියෙන්නේ. නේද? දැන් සසර යන්න හේතු අපිමනේ හදාගන්නේ. අපි අපාය යන්න හේතු හදාගත්තොත් අපාය යනවා. ඉතින් එතන ගිහින් දුක් විඳිනකොට කාටවත් දැනලා වැඩක් නැහැ නේ. ඇයි? අපිම හදාගත්තු හින්දා. නේද? එහෙනම් තේරුම් ගන්න ඔය කාගෙන් හරි බැනුම් අහන්න හේතු හැදිලා තියෙන්නේ අපේම නොදන්නකම හින්දා ඉස්සර ඉතින් දැන් අපි ධර්මයක් ඇහුවට පස්සෙත් ආයේ ඒවා එකතු කරන්න ඕනේ නැහනේ ආ දැන් ඒකෙන් මිදෙන හැටිය තේරුම් ගන්න ඒකට තේරුම් ගන්න දැන් හිතට දුකක් ආවනම් ඒක මගේ හිතේම වැරද්දක් නිසා අනුන් හින්දා නෙවෙයි හරි. එතකොට මං ඉස්සරහට ওই දුක එන්නේ නැති වෙන්න මගේ හිත හදාගන්න. අනුන් මොනවා කළත් කමන්නේ නැහැ. ඒ අනුන් කරපු ඒවා අපි කරේ දාගන්න ඕනේ නැහැ. ඒවා ඒගොල්ලන්ට හම්බවි. දැන් ඒගොල්ලෝනි කරුණේ මට බැන්න නම් එයා ඒක විපාකෙ විඳි. මම මොකද කරන්න ඕනේ නැහැ. ඒක එයා එකතු කරගන්න. ඔව්. එතකොට අපි දැන් දුක් විඳිනා නම් ඒක නැති කරගන්න අපි උත්සාහ කරන්න. ඒකේ හේතුව එයා තුල නෙමෙයි තියෙන්නේ. අනෝග තේරුම් ගන්න. අපි දැනට කාගෙන් හරි දැනුම් අහනවා නම් ඒකේ හේතුව අපිම හදපුවා. හරි. ඒවා තමයි මේ අනිත් පැත්තට එන්නේ. එහෙනම් අපි තව ඒ හේතු එකතු කරන්න හොඳ නැහැ. කවුරු හරි බැන්නත් අපි එයාට උදව්වක් කරනවා. මේ බැනපු දැන් මම තව උදව් කරනවා. මොකද බණින එක එයා එකතු කරන කර්ම උදව් කරන එක අපි එකතු කරන කර්ම. අපි පිනක් කළොත් අපිට හොඳ ප්‍රතිඵලය. නේද? අපි එයාට බණින්න ගියොත් එහෙම. කුසල්ද අකුසල්ද? අකුසල්. එතකොට අපිට ආයෙ බැනුම් අහන්න වෙනවා. එයාගෙන් නොවෙන්න පුළුවන්. වෙන කාගෙන් හරි බැනුම් අහන්න වෙනවා. මොකද අපි බැනපු හින්දා. නේද? ඒ හින්දා පුළුවන් නම් එයාට සමන්න ඕන තරම් බැනපු දෙයක් මොනවා හරි දෙයක් ගිහිල්ලා දෙන්න හොඳක් කියන්න. එහෙම පුරුදු වෙන්න එතකොට හිත බණපොත. එතකොට හිත සතුටු වෙනවා. නෑ බණපොත් දෙන්න යන්නේ නැහැ. එයාට උදව්වක් කරන්න. ඒ බාර ගන්න හොඳ නෑ කිව්වට බාර නොගෙන ඉන්නේ නෑ ඉතින් අපි පුරුදු වෙන්න ඕනේ ඒකේ අනිත් පැත්තට මොනව හරි කරන්න. එයාගෙන් පලි ගන්න නෙවෙයි. එයාගේ වැරදි කාටවත් කියන්න යන්නවත් එපා. ඊළඟ සැරේ කියනවා නම් එයා හරි හොඳයි කියලා කියන්න. මොකද තමන් කුසලයක් එකතු කරගන්න. මෛත්‍රී කරන්න බලන්න. තමන් මෛත්‍රී භාවනාව වඩන්න තව. අද මෛත්‍රියට හිටියන්නේ නේද? නේද? ඈ? ඔව් දැන් ඉවර වුණාට ඒක තාම හිතේ නෑ. ආ එතකොට ආයේ සුවපත් වේවා කියලා හිතන්න. එහෙම හිතන්න පුරුදු වෙන්න. එහෙමත් හිතන්න බැරි නම් එයා එහෙම කරන්නේ මම ඔය කලි ජීවිතේක යාට එහෙම කරලා ඇති කියලා හිතන්නකො. එහෙම විපාක එනවා. එහෙම හිතන්න ඉතින් ඔක සසරි හැටි තමයි. එහෙනම් මං එයාට ආයේ එයා කොච්චර මට වැරදි කළත් මං එයාට මුකුත් අනික් පැත්තට කරන්නේ නැහැ. වචනයක්වත් කතා කරන්නේ නැහැ. ඒක වැරදි. ඒ මුන්න බලන්නේ නැති එක වැරදි. නෑ කමන්නේ. එයා එක්ක කතාවට යන්න එපා. ඒ වුණාට එයා දැක්කට තරහ ගන්න එපා. එයාවත් මතක් කරලා එයාත් නිදුක් වෙන්න නිරෝගී වෙන්න එහෙම හිතන්න මතක් වෙන වෙලාවට. ඒ අමාරුවෙන් හරි එහෙම කරන්න පුරුදු වෙන්න. එතකොට ටිකක් හිත සංසුන් වෙයි එතකොට. හොඳයි. තව ප්‍රශ්න තියෙනවද මොකද? ඒක බලන්න යන්න එපා. දැනට බලන්නේ චිත්තජ රූපේ එළිය තියෙනවා කියලා රැවටුණානේ. සතර මහා ධාතු රූපේ ගලානේ. චිත්තජ රූපේ රූපයක් නෙවෙයි. ඔක එළිය තිබ්බට පස්සේ තමයි රූපයක් වෙන්නේ. රූපයක් කියන්නේ මොකද්ද? සතර මහා ධාතුයෙන් හැදිච්ච. එහෙම නැත්නම් සීත උෂ්ණ අරවෙන් වෙනස් වෙන. ඕවටනේ රූප කියන්නේ. හිතට මතක් වෙන එකේ ඒව නැහැ. හරි. රූපේ කියන්නේ එළියේ තියෙන දේ. එක්ක අපේ ශරීරේ නැත්තම් බාහිර රූප. ඒව තමයි ඉති රූප. ඉතින් ප්‍රතිබිම්බේ රූපයක් නෙමෙයි. ප්‍රතිබිම්බේ සතර මහා ධාතුද? ප්‍රතිබිම්බේ සීත උෂ්ණ වලින් වෙනස් වෙනවද? නැහැ. ඒ රූප ලක්ෂණ නැහැ. ඒතර ඉති රූපම් කියන්නේ ඒකට නෙවෙයි. තිරූපං කියන්නේ අපි එළියේ තියනවා කියලා මොකක් හරි විශ්වාස කරනවා නම් අන්න ඕක. මේක තමයි රූපේ. නේද? එළියේ තියෙන දෙයක් ඇහුවොත් ඕක සතර මහා ධාතුද කියලා ඌ කියනවනේ. ඕක සීත උෂ්ණ වලින් වෙනස් වෙනවා. ඌ කියනවනේ නේද? වතුරේ රෙබෙන බල්ලගෙන් ඇහුවොත් අර එළියේ තියෙන බල්ලා ඉන්න බල්ලා සතර මහා ධාතුද? ඌ කියනවා. අය බල්ලා ආහාරෙන්ද යපෙන්නේ? ඔව්. ඔය බල්ලා සීත උෂ්ණ වලින් පීඩා විඳිනවද? ඔව් කියනවා නේ. හිතේ ඉන්න බල්ලගේ ටික ඇහුවා. ඒ රූපේක ලක්ෂණ නෑ. ඒ රූප පින්තූරේ බව නොදන්න කමෙහි අපේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි යෝග සතර මහා ධාතු රූපයක් කරන එකේයි වැරද්ද තියෙන්නේ. එතකොට ඒ වැරද්දෙන් මිදෙන්නයි අපි අනිච්ච සංඥාව වඩන්නේ රූපේ. ඉති රූපං අන්න ඔය එළියේ තියෙන එක රූපයක්. මේ මේසෙයි රූපයක්. දැන් සමුදේ හොයාගන්න. මේසෙ තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? අන්න එතකොට චිත්ත රූපේ වෙයි. අවේ චිත්ත රූපේ එළියේ තියන්න ගිහින්නේ එළියේ රූපයක් කළේ. ඒක කළේ නැත්නම් එළියේ රූපේ පිහිටන්නේ නැහැ. අන්න සමුදේත් නම් ගමයි. එතකොට අර එළියේ තියෙන රූපේ ඉක්මවා යනවා. එතකොට තේරුම් ගන්න එළියේ රූපේ බාරගත්තේ අපේ මෝඩකමට, මුලාවට, ලෝකෙට අහු වෙන කමට. නේද? එතකොට එළියේ රූපේ බාරගත්තා කියන්නේ දුකට අහු වෙනවා. එළියේ රූපේ බාරගත්තා කියන්නේ රූපය උපාදානය කළා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය හැදුවා. එළිය රූපයක් බාරගත්තා කියන්නේ මේ රූපේ උපාදාන කරලා. ඒ
කියන්නේ මම මේ රූපේ දැක්කා කියලා දැන්
හඳුනා. ඔව්. එළිය රූපේ තියෙනවා කියලා මම දැනගත්තා. නේද? ඒ කියන්නේ එළිය රූපේ බාරගත්තා. උපාදාන කරලා. ඒක රූප උපාදාන. ඒක ගැන සංඥාවක් තියෙනවා නම් සංඥා උපාදාන. ඒකින්ද වේදනාවක් එනවා නම් වේදනා උපාදාන. නේද? අම්මට ඒ තරහකාරය මතක් වෙනකොට ඔන්න එළියේ තියෙන රූපේ උපාදාන කළා බාරගත්තා. නැත්ද මොකද? දැන් මතක් වෙනකොට එයා අරහි ඉන්නවා කියලා හිතෙනවනේ. කල්පනා කරන්න ඕනේ නැහැ මතක් වෙනවනේ. මෙහෙම එක්කෙනෙක් ඉන්නවා කියලා මතක් වෙනවනේ. ආ මතක් වෙනකොට වෙන දෙයක් තේරුම් ගන්න. මතක් වෙනවා කියන්නේ අපි එළියේ ඉන්න ඒ වගේ දෙයක් දැන් විශ්වාස කරනවා. නේද? අන්න ඔකට කියනවා රූපය කියලා. එයාට අයිති ශරීරයක් ගැනනේ දැන් හිතන්නේ. ඒකට ඒ රූපේ බාර අරන්. මේකට කියනවා උපාදාන කළා කියලා. මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා දැන් මතක් වෙනවා. මේ මතක් වෙනකොට ඒ රූපය උපාදාන කළා. අපි දැක්කේ නෑ මේ හිතට හැදුන රූපයක් නෙමේ දැනගත්තා. හිතට හැදුන හිතෙන් පෙන්වපු රූපේ කොහොමද එළියේ තියෙන්නේ? මේ මොහොතේ හිතට නැගෙනුනේ. මේ මොහොතේ හිතට පේන එක කොහොමද එළියේ තියෙන්නේ? අන්න මුලාව. නේද? අපේ තියෙන මුලාව හින්දා තමයි ඔය හිතන්නේ අර එහෙ ඉන්න එක්කෙනා ගැන කියලා හිතන්නේ. ඒතකොට මුලාව. දැන් අපිට හිතෙන්ම හදලා දීපු චිත්ත රූපේ තමයි හිතට පෙනිලා තියෙන්නේ. ඒක ඇත්ත නොදන්නකම හින්දා අපි හිතනවා අර එළියේ ඉන්න කෙනා ගැන තමයි දැන් මං හිතන්නේ. හොඳයි හොඳයි දැන් දැන් ඔය ටික කියනකොට හිතට සතුටුද නැද්ද? සතුටක් නැහැ. ඉතින් ඒ පිහිට එයාටත් දෙන්නකෝ. ඔය තමන්ට එන පිහිට එයාටත් ඒ එහෙම හිතන්න එපා. ජීවත්ව ඉන්නකම් කරදරයක් නැතුව ඉන්න දෙන්න කියලා එහෙම හිතන්න එපා. හරිද? කරදරයක් නැති කරගන්න පුළුවන් අපිටමයි. අපේ හිත සන්තෝෂෙන් තියාගන්න පුළුවන් අපටමයි. තත් අපේ හිත සන්තෝෂෙන් තියාගන්න තමයි බුදුහාමුදුරුවෝ දීලා තියෙන්නේ මෛත්‍රී භාවනාව වඩන්න. එයා මතක් වෙනකොටම සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා කියන. හන්ද? ඒක කරන්න පටන් ගන්නකො. නෑ නෑ නෑ. ඒ කරනවා කිව්වට හරියන්නේ නෑ. උදේට දවල්ට නෙමෙයි. උදේට දවල්ට නෙවෙයි. එයා මතක් වෙන වෙලාවට සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා ඉක්මනට ඉක්මනට කියාගෙන යනවා. ඈ ඒක කරන්නකෝ ටික. කරලා මට ඊළඟ සතියේ කියන්න මොකද වෙන්නේ කියලා. හන්ද? හොඳයි. එතකොට අන්න බලන්න දැන් රූපේ එළියේ තියෙනවා කියනකොට ඒක ඉති රූපං. එහෙම නැත්නම් අපි රූපේ උපාදානය කළා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා රූප උපාදානස්කන්ධය කියන්නේ දුක. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එතකොට එළියේ රූපයක් අපි බාර ගන්නකොටම තේරුම් ගන්න ඔය සකස් වුනේ දුක. බාහිර රූපයක් බාර ගන්නකොටම ඔන්න දුක සකස් වුණා. ඒකට ගන්න ඕනට පේන්නවා. හරි. ඔයලියේ දෙයක් තියෙනවා කියන ඔය දුක. මේ මේසේ තියෙනවා කියනකොටම ඔන්න රූප උපාදානස්කම්. දුක සකස් වුණා. නේද? එතකොට දුකට හේතුව පේනවා මේ පැත්තේ. චිත්ත රූපේ එළියෙන් තිබ්බ හින්දානේ අන්න දුක්ඛ සමුදය. ඕක අපි බාරගත්තේ නැත්නම් හිතේ ඇති වුණ එක හිතටයි ඒක එළියේ තියෙන්න බෑ කියලා එළියේ පිහිටුවේ නැත්නම් මොකක්ද ඒක දුක්ඛ නිරෝධය. එහෙමනම් ඒ මට්ටමට එන්න හිත දියුණු කරන්න නම් කරන්න ඕන දේ තමයි මාර්ගය. අන චතුරාර්ය සත්‍ය. අපි චතුරාර්ය සත්‍ය එක්ක බලන දේට තමයි මාර්ගය වඩනවා. හරි. චතුරාර්ය සත්‍ය ගැන අවබෝධනේ සම්මාදිට්ඨිය කියන්නේ. දැන් සම්මාදිට්ඨිය එක්ක අපි මොන දකින්නවා ලෝකෙන් මිදෙන්න විදිහ. ඒ කියන්නේ දුකෙන් මිදෙන්න විදිහ. ලෝකයේ පිහිටියා කියන්නේ දුකනේ.
ඒතර
ඒක පේන්න තරම් හිත දියුණු නෑ කියලා තේරුම් ගන්න. බුදුහාමුදුරෝ දේශනා කරන රූප උපාදානස්කන්ධයේ දුකයි කියලා මම දැනට ඒක ශ්‍රද්ධාවෙන් පිළිගන්න. ඔගරු රෝක රූප උපාදානස්කන්ධය කියලා බලන්න පුළුවන් නේ. දැන් දුක අපිට දැනෙන්නේ නැහැ. හරි මේසේ තිබුණාට අපිට දුක නැහැ. එනකට බුදුහාමුදුරෝ කියනවා කෙටියෙන් කිව්වෝ රූප උපාදානස්කන්ධයමයි දුක. ඒ හින්දා මට ඕක දුකයි කියලා පෙනුම් නැතුව. එතන ඔය දුකමයි හටගත්තේ. ඒව පස්සේ හොයාගන්න. දැනට හිතන්න රූප උපාදානස්කන්ධයට අහු වුණානේ. ලෝකෙට අහු වුණානේ. නැගේ රූප උපාදානස්කන්ධය. ඒතර රූප උපාදානස්කන්ධය තනියෙන් ඉන්නේ නැහැ. ඒක වේදනා උපාදානස්කන්ධෙත් තියෙනවා, සංඥා උපාදානස්කන්ධෙත් තියෙනවා. නේද? අපි චේතනා ටික සංකාර උපාදානස්කන්ධෙත් තියෙනවා. ඕක දැනගත්තු විඥාන උපාදානස්කන්ධෙත් තියෙනවා. ඒ ඕකටනේ බුදුහාමුදුරුවෝ කෙටියෙන් කිව්වේ දුකයි කියලා. සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. දැන් ඕක දැනට ඔයා කියන එක හරි. දැනට ඕක අපිට දුකයි කියලා දැනෙන්නේ නැහැ. ඒකට දුක දුක කියලා දැනෙන්නත් ප්‍රඥාව දියුණු වෙනවා. ඒකයි කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ලොකු ප්‍රඥාවක් ඕන. එතකන් අපි දැන් අපිට පිළිගන්න පුළුවන් මට්ටමක් තියෙනවානේ. දැන් අපිට එකපාරට පංච උපාදානස්කන්ධය දුකයි කියන එක පේන්නේ නැහැ. පෙනුනා නම් අපි මොහොත්වත් ප්‍රමා වෙන්නේ නැහැ මේක ඉවරයක් කරන. දැන් එහෙම කරන්නේ නැහැ නේද? බොහොම අමාරු වෙන්නේ මේ පැය දෙක හරි මෙතෙන්ට එන්න හොයාගන්න. ඒකත් මං එන්නේ නැත්තම් එන්නේ නැහැ. හොඳයි හොඳයි. ආ හොඳයි හොඳයි. හරි. හරි හරි. තේරුවන් සරණයි. නේද? එතකොට අපි දුක කියන එක පිරිසිඳ දැකලා නැහැ. පිරිසිඳ දකින්න ශක්තියක් අපේ මනස දියුණු නැහැ. එතකොට ඒ දුක පිරිසිඳ දකින්නවා කියන්නේ චතුරාර්ය සත්‍ය දකින්න. අපි චතුරාර්ය සත්‍ය දකින්න මං කියේ දැන් අර පු탁ජනෙක් කෙනා දකින්න මට්ටම නෙමෙයි සෝවාන් කෙනා දකින්න. පංච උපාදානස්කන්ධය ගැන. සෝවාන් කෙනා දකින්න මට්ටම නෙමෙයි සකෘදාගාමී කෙනා දකින්න. එහෙම වෙනස්කම් තියෙනවා. ඉතින් අපි දැන් පංච උපාදානස්කන්ධය ගැන අපිට ගැඹුර පේන්නේ නැහැ. එකයි ඔක දුකයි කියලා පේන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කෙටියෙන් කියපු දේ අපිට කොහොමත් පේන්නේ. ඒ වුණාට අපිට දැන් යම්කිසි ශ්‍රද්ධාවක් ඇතුව මේ මාර්ගේ වඩනකොට ඔක තව ටිකක් අවබෝධ වෙනවා. තව ටිකක් වඩනකොට තව ටිකක් අවබෝධ වෙනවා. අන්න එහෙම එකක් තියෙනවා. එහෙනම් එතන පොඩ්ඩක් ශ්‍රද්ධාව තියාගන්න. මේ කෙටියෙන්ම කියන්නේ ඕකනේ පංච සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඒකර දැන් අපිට පැහැදිලිනේ උතන මේසේ තියෙනකොට පංච උපාදානස්කන්ධයක් පහළ වුණා කියන එක. මේ හැබැයි අපිට ඒක දුක කියලා දැනෙන්නේ නැහැ. ඒ කතාව හරි. මටත් දැනෙන්නේ නැහැ දුක කියලා. ඒ දැනෙන මට්ටමට අපිට සිහිය තාම වැඩිලා නැහැ. හැබැයි ඔබ නුවණින් බලනකොට ඔය මුලාවෙන් මේක තියනවා කියලා හිතුවනේ. ඔය මුලාව නැති වුණා නම් ඕකෙන් මිදිලා නේ. ඒ මිදීම තුල තියෙනවා ලොකු සහනය. ඒක අත්දැකීම තුල තමයි අතන දුකකනේ හිටියේ කියලා පේන්නේ. අපි දුකක හිටියට දුක බව නොදන්නවා නම් ඒක අපිට තේරෙන්නේ නැහැ. හරි? දුකෙන් මිදුණ දවසට තමයි මේ කොච්චර දුකකද අර ඉඳලා තියෙන්නේ. ඒ ඊළඟ ලෙවල් එකට ගිහම තමයි පේන්නේ. හරි. ඒකයි මේ ඇත්ත දකින්න මනස දියුණු කරන්න කියන. ඒ දියුණු වෙනකොට තමයි පේන්නේ ඉස්සර මං කොච්චර දුක් විඳද මේව නොදැන. නේද? මම අර අර අම්මගේ මට්ටම ගන්නකොට ඉස්සර මාත් ඔහොම දුක් විඳින්න ඇතිනේ එක එක්කෙනාගෙන තරහ අරගෙන. අර යමයා තරහකාරයෝ කිය. අන්න ඒක 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 අපේ වැරද්දක්මයි ඔය අනිත් පැත්තට ඇවිල්ලා තියෙන්නේ කියන එක දකින්න පුරුදු වෙනකොට මිදෙන්නේ ඔය දැන් විඳින දුකෙන්. දැන් ඒ අම්මට තාම ඒ ශක්තිය නැහැ. ඒක කරයිද නැද්ද දන්නේ නැහැ. ඒකයි මම කිව්වේ සුගතත්වයේ වගේ ඉලවත් කියාගෙන යන්න
කියලා.
ඔව්. මොකද එයාට එතනින් එහාට බලන්න බෑ. ඒක කිව්වට තාම මනස දියුන්නේ. ඔව්. ඒ වගේ ඒක තමයි ඒ වගේ තේරුම් ගන්න දැන් අපේ මනස අර ගැඹුරු ලෙවල් එක දකින්න තාම ලෑස්ති නැහැ. ඒකට සූදානම් වෙන්න මේක ආය ආය කරනකොට පේනවා මේ ඉස්සරට වඩා මේකේ දැන් තියෙනවා අවබෝධයක් තියෙනවා කියන එක. අවබෝධය නැති හින්දායි අපිට දුක පේන්නේ. ඒක හොඳයි. ඒ ඒ මට්ටමින් හරි ඒක පටන් ගන්න.
එහෙනම් තමයි.
ඒ ඒකෙන් ඔන්න කම්පයර් කරලා බලන්න. දැන් ඔහොම හිතන්න කලින් දවසේම බැන බැන හිටිය කාලේ දැනුයි වෙනස මොකක්ද? එතකොට දුකනේ විඳලා තියෙන්නේ. දැන් ඕක නොදන්න කාලේ ඒක දුකයි කියලා පේන්නේ. අර හිතෙන් බණින එකෙත් නිකන් සතුටක්.
අපේ ඉන්නේ ආයි අපි යව පනිෂ් කරනවා කියලා
එහෙම
හිතලා. ඔව්. යක පනිෂ්මන්ට්
කියලා. ඔව් ඒ හින්දා
දන්නේවත් නැහැ. යාර මතකවත් නැහැ.
ඒ ඒක තමයි කියන්නේ ඒකේ ආස්වාදේ කියලා. දැන් ඕක දැන් ඒක අපිට දැන් මේ වගේ වයින් දකින්න පුළුවන්. දැන් මේ දැන් මේ අම්මට කවුරු හරි එක්ක එයාට බණින එක මෙයාට ආස්වාදයි. දැන් මට ඇවිල්ලා එයාගේ වැරදි කියන එකෙන් එයා සතුටක් ලබනවා. එයාට තේරෙන්නේ මේකෙන් මමම වෙන්නේ මේ දුකටපත් වෙන්නේ කියන
එක. එයාට මතක නැහැ එයා දවසක් වටක් බැලුවා.
ආ එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒවා අපේ දැන් එයා ඒ වගේ කියන එක නෙමෙයි අපිත් ඔය වගේ කියන එක තමයි අපි තේරුම් ගන්න ඕන. එක එක ලෙවල්ස් වල. හරි. එතකොට අපි දකින්න ඕන අපි රූපයකට අහු වෙනවා කියන්නේ අර ලෙවල් එකට යනවා. ආයි ලෝකෙට අහු වෙනවා. නේද? රූපයක් බාර ගන්නකොටම ওই ලෝකෙට අහු වුණා, දුකට අහු වුණා. ඔන්න ඔහොම පේන මට්ටමක් තියෙනවා. හරි. එහෙම දෙයක් ගැන තමයි මේ බුදුහාමුදුරුව පෙන්නන්නේ. කෙටියෙන් කිව්වොත් ඕක උපාදාන කරන එකමයි දුක. අපිට ඒ ඒ ඒ උපාදාන කරන මට්ටම නෙමෙයි අපිට ඒකෙන් එහාට ගිය දුක තමයි අපිට වෙන්නේ. හරි. ඔය මේසෙට ඇලීමක් හරි ගැටීමක් හරි ඇවිල්ලා පස්සේ දුක සකස් කරන ටික තමයි අපිට දැනට වෙන්නේ. ඒ ටික හරි ඇති වෙන්නේ මෙතන මුලා වුණා හින්දා. මෙතන ලෝකෙට අහු වුණා නේ. ඔය ලෝකෙට අහු වුණ නැත්නම් ලෝකෙන් කිසිම දුකක් එන්න බෑ. මේක තමයි කියන්නේ. එතකොට අටලෝ දහමට අහු වෙන්නේ නැහැ කියන මට්ටමක්
තියෙනවා.
හ්ම්. ඒක රූප උපාදානේ. ආයි අමුතු දෙයක් නෙමෙයි. රූප කිව්වහම ඔක්කොම අහු වෙනවා. මම රූප කියලා අපි වෙන වෙනම කතා කළේ. ඈ ඇහැට පේන ඔක්කොම රූප, කනට අහු වෙන ඔක්කොම රූප ඔහොමම කතා කළානේ නේද? ඒවා මේ මේකට එන්න තමයි ඔය විස්තර ඇතුව කියාවේ. හරි. ආ ඒවා අහගෙන ඉඳලා ඉඳලා ඉන්න හින්දා තමයි දැන් මේ මට්ටමෙන් මට කියන්න පුළුවන්. එතන දෙයක් තියෙනවා කියනකොටම ලෝකෙට අහු වුණා, ওই දුක සකස් වුණා. දැන් ඕක නිකන් යන්තම් හරි තේරෙනවනේ. ඉස්සර ඕක කිව්වනම් කොහෙත්ම තේරෙන්නේ. ඒව හරි ඒව ඔක්කොම එහෙම තමයි. ඒ වුණාට මේක තව ටිකක් බලන්න. ඔය ආයතනින් ගැවතුන හින්දා නේද ඔබ තියනවා කියලා හිතුවේ. චිත්ත රූපයන් නේද ඔය එළියේ තිබ්බේ. ඒක තව ප්‍රැක්ටිස් කරන්න. හොඳද නරකද කියන එක මම එතන තමයි මං කියේ ශ්‍රද්ධාව ඕන කියලා. අපිට දැනට හොඳද නරකද කතාව පේන්නේ නැහැ. ඒක බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඕක බාර ගත්තනම්
අපි බාර ගන්න ඕනේ බුදුහාමුදුරුවෝ මොනාරි කිව්වනම් ඒක වැරදෙන්නේ
නැහැ. නැහැ එතන ඔව් ඒක තමයි පොඩි ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ කියන්නේ අපිට දැනට පෙනුනේ නැතුවට ඔය බාර ගැනීමමයි දුක කියලා ඕක හිතන්න ගියත් ඕක කරන්න හිතෙන්නේ නැහැ. අපි කැමති නැහැ නේ පාත්‍රය අරන් යන්න. ඒ හින්දා ඒ පැත්ත හිතන්න එපා. දැනට ඉන්න මට්ටමෙන් හිතන්න. ඒක තමයි මම කියන්නේ අර බුදුහාමුදුරුවෝ ගැන හිතන්න යන්න එපා. රාතන් වහන්සේ ගැන එතකොට මොකක් වෙයිද කියලා හිතන්න යන්න එපා. ඒතකොට දැන් බය හිතෙන. ඔය දැන් සමහරු කියනවා මේ ආයි උපදින් නැත්තම් මට නම් නිවන ඕන්නේ
නැහැ.
නිවන් දකින්නත් ඕනේ, ඉපදිලා ඉන්නත්
ඕනේ.
එහෙම හිතෙනවා. ඒකේ තේරුම් ගන්න ඒ අපේ නේද? අපි ඔය කොච්චර කිව්වත් අර ජීවත් වෙන්න ආසාව තියෙනවා. ලෝකෙට අහුවිලා ඉන්න එකේ ආස්වාදයක් තියෙනවනේ. ඒක ඔය කිව්වට එකපාරට නැති වෙන්නේ නැහැ. ඒක නැති වෙන්න නම් මේකේ ඇත්ත දකින්නම ඕනේ. ඒක කියන්නේ සත්‍ය දැකීම තුලින්මයි අර තණ්හාව නැති වෙන්නේ.
ශ්‍රද්ධාව
තියාගන්නකෝ. ඒක ඔය වචනින් එන එකක් නෙමෙයි, ඔක ප්‍රැක්ටිස් කිරීම තුලින් එන එකක්. ඒක වෙනස් වෙනවා. දැන් ඒ ශ්‍රද්ධාව අචල ශ්‍රද්ධාව වෙනකොට තමයි සෝවන් වෙන්නේ. අචල කියන්නේ කැඩෙන්නේ නැහැ. අපිට සමහර වෙලාවට කැඩෙන වෙලාවල් තියෙනවනේ. ඕ මොනවා කිව්වත් නේ.
ක්‍රිස්තියන්ස්ලා වගේ අපි කියන්නේ නැහැ නේ. Why has God done this to me? Why has this been done? අපි දන්නවා මොකදම අපිට මොනවා හරි හොඳක් හරි නැක්කක් වුණාම ඒක අපේම කිරීමෙන් තමයි ඒක වෙලා තියෙන්නේ.
දැන් ඔය දන්න එකේ මං කියවනේ එක එක ලෙවල්ස් තියෙනවා කියලා. අපි දන්න මට්ටමක් තියෙනවා. ඒක තව ටිකක් එහාට යන්න තව මේවා පුරුදු කරන්න ඕන. මාර්ගය වඩන්න. ඈ මං කිය විදර්ශනය කරන්. මං විදර්ශනය කරන්නේ කොහොමද කියන එක තමයි ඔය පෙන්නේ. ඔක තව ප්‍රැක්ටිස් කරන්න. ඔක වචනෙන් කිව්වට හරියන්නේ නැහැ. භාවනාවෙන්ම කරන්න. මම තමන් පැත්තකට වෙලා හිත දිහා බලබලා මේ හිතට පේන එක නේ එළියේ තියෙන්නේ. හිතට පේන එක නේ එළියේ තියෙන්නේ. ඕක පෙන්න ඉන්නවා. දැනට ඒක දුකයි කියලා හිතන්න යන්න එපා. මෙතන වැරද්දක් නේ කරන්නේ. හිතේ තියෙන එක කොහොමද එළියේ තියෙන්නේ? ඒක මුලාවක්, මෝඩකමක්. අන්න ඒ පැත්ත පෙන්වන්නකො. නේද? පියර වතුරට එබෙන බල්ලා වගේ මේ තේන දේ එළියේ තියන්න යන්න. ඒක මොඩකම. එහෙම පෙන්නන්නකො. ඒක පෙන්නනකොට පෙන්නන්න මං කියුවේ ටිකක් අර ඒක ඇත්ත දකින්නකොට තමයි කලින් හිටියේ මොන දුකකද කියලා තේරෙන්නේ. දුකේ ඉන්නකොට අපිට ඒක පේන්නේ නැහැ. මත ඒකත් අපි බාර අරන්නේ හරි හොඳයි කියලා. දැන් මනුස්ස ලෝකෙ ජීවත් වෙන එක දුකයි කියලා අපිට පේන්නේ නැහැ. ඔය කිව්වට නේද? මොන දෙකක්ද මේ හොඳට ඉන්නේ? සැප නැහැ කිව්වට අපි ඕක ඉන්න ආසයිනේ.
කවුද කිව්වම ආසයි.
එහෙම නෙමෙයි. කොහේ වචනෙට කිව්වට ඕක නෙමෙයි තියෙන්නේ. දැන් මත්තට හිත ඇතුලෙන් බලන්නවා.
සර් ඉස්සර මගේ හිතේ දැන් බැලුනාම හරි ඔක්කොම ඉක්ම මම හැමදාම කියනවා. නැරෙන්න තමයි හොඳ කියලා. හැබැයි දැන් සමහර මුත්‍රාත්‍රි ඉන්න පස්සේ මම තේරෙම පුළුවන් තරම්
තව අවබෝධ කරගන්න. ඒක තමයි එන්නේ. තව තව මේ ධර්මයේ තව දකින්න තියෙනවා. ඒක දකින්න තව ටිකක් ජීවත් වෙන්න. ඔව්. අන්න එහෙම එන්නවා.
ඉස්සර මිනිස්සු මොකද කියන්නේ? වැඩි වයස ලැබෙන්න මොන දීර්ඝාස ලැබේවා කියවම මම මිනිස්සු කලිනවා.
ඒක තමයි දැන් එදා මැරුණා නම් එහෙම මේ වාහන්න ලැබෙයි. එහෙනම් කොහේ යයිද නේද? මේ ආයුෂ තිබුණා හින්දා නේ දැන් කලින්ට වඩා දන්නේ ධර්මය නේද? ඒකයි මනුස්ස ජීවිතයක පුළුවන් තරම් ඉන්න බලන්න ඕන. මොකද එතන ධර්මය අවබෝධ කරීමේ හැකියාව තියෙන හින්දා වෙන කොහාට හරි ගියා නම් හැකියාව
නැහැ.
ඒවා දැන් හොයන්න යන්න එපා. ඒක දීර්ඝායස හරි මොනවා හරි මොකකට හරි කාට හරි දැන්න නම් ඒක අකුසලයක්. ඒවා ඔය මේ මොනවද අර දරුණු කර්ම නෙවෙයි. ඕවා නිකන් අර විහිළුවට වගේ කියන ඒවානේ. ඈ ජෝක් එකට වගේ නේ ඔය කියන්නේ කියලා
තියෙන්නේ.
ඒ වුණාට ඒ බණින්නේ hina වෙවිනේ. නේද? ඒක තමයි. ඒක තමයි. තරහාරන් නෙමෙයිනේ බැනලා තියෙන්නේ. ඒක තමයි කිව්වේ ඒ ජෝක් එකට කියලා. බොරු තරහක් පෙන්වන්න අපේ. මේ. කොහොම හරි ඉතින් මේ ධර්මයේ දකින්න අර අපි වෙනදට වඩා ලෝකේ තේරුම් ගන්නවා. වෙනදට වඩා ඇත්ත තේරුම් ගන්නවා. තර අපි හිතාගෙන ඉන්න මට්ටම නෙමෙයි ඇත්ත.
ඇදෙනවා.
ඔව්. ඇත්ත දකින්න
තමයි. දේවල්
වලට අපේ මොකක් කරි ගවන්නේ. ඔව්. ලෝකෙ මිදෙන දවසට තේරෙයි ඊටත් වඩා එහා. අර මහා දුකකින් නෙමෙයි මිදුනේ. කියන්නේ. එකයි මේ විදර්ශනාවේ තියෙන වෙනස. දැන් ඔය තාම මොනවා කිව්වත් අපි ශරීරය අල්ලගෙනනේ. ඔව්. එතකොට ශරීරය ගැනත් හොඳට විදර්ශනය කරන්න. එතකොට ඔකෙන් මිදෙන්න පේනවා මේ ලොකු දුකකින් නෙමේ අයින් වෙන්නේ කියලා. හරි. එතකොට බාහිර ලෝකෙ ගැනත් ඔය විදර්ශනාව කරන්න පුළුවන්. එතකොට අර වෙනදා වුණ මට්ටමේ දුක්වලට අහු වෙන්නේ. කොට ඒ වෙනස අනුව තමයි ඉස්සර කොච්චර දුක් වින්දාද දැන් ඒ දුක නැහැ කියලා එහෙම පේනවා. ඒක හොඳයි. ඒ අත්දැකීම් වලින් ඔක අත්දකින්න පුළුවන් දෙකට. ඉතින් මේක ඒ විදර්ශනය කරන එක අපි අහලා තියෙනවට වඩා දැනගෙන ඉන්නවට වඩා වෙනස්. ලෝකෙන් මිදෙන්නමයි ලෝකෙන් එතෙර වෙන්නමයි දුකෙන් මිදෙන්නමයි මේක තියෙන්නේ කියන ඒ අවබෝධෙත් එක්ක කරනකොට දැන් මේක කවුරුවත් කිව්ව හින්දා නෙවෙයි කරන්නේ. තමන්ම දැනගෙන තමන්මයි. මේ විදිහට මම බැලුවොත් මාවමයි දුකෙන් මිදෙන්නේ. හරි, ඔක දැක්කට පස්සේ නුවණක් එනවා. කවුරු කිව්වත් නැතත් මේක ඇත්ත. ඔව්. එතකොට තමයි බුදුහාමුදුරුවෝ ගැන අචල ශ්‍රද්ධාව එන්නේ. බුදුහාමුදුරුවෝ මේවා කොහොම අවබෝධ කරගෙනද මේවා කියලා තියෙන්නේ නේද? කාටවත් ලේසියෙන් දකින්න පුළුවන් ඒවා නෙමෙයිනේ. එහෙම කෙනෙක් නේ. එතකොට ධර්මය ගැන පුදුමාකාර ශ්‍රද්ධාවක් තියෙනවා. ඒක අර වචන වලින් එන එකක් නෙවෙයි. මේක ඇත්තම කියලා එකක්. හොඳයි. එහෙනම් අපි අවසන් කරන්න මේ කාලය තුල ඉතින් සතුටු වෙන්න පුළුවන්. අපි භාවනා කළා, ධර්ම සාකච්ඡාවල යෙදුණා, සීල සමාධි ප්‍රඥා වැඩෙන මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා. ඒවා යම්කිසි දවසක නිවන් අවබෝධ කරගන්න කම්ම අපට උදව් වෙනවා. කය ඒවා මහානිසංස කියන්නේ. ඉතින් පින් රැස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවිදේවතුන් වහන්සේලා මේ පින් අනුමෝදන් කරගනිත්වා, සතුටටපත් වෙත්වා, දිවයිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරන සේක්වා. යම්කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් කපල උපද්‍රවයක් ලෙඩ දුකක් සතුරු උපද්‍රවයක් ආදී කිසියම්ම උපද්‍රවයක් වෙන්න තියෙනවනම් ඒ හැමගෙන් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු වෙනවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එයගෙන් මේ රැස් කරගත්තු පින්වල බලයෙන් අපට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න. යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම්ම මේ මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේපා. ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. අපේ මේ අවිද්‍යාව හින්දා, නොදන්නකම හින්දා, ඇත්ත ඇති හැටි නොදන්නකම හින්දාමයි අපි සංඛාර කරන්නේ. ඒවා අනිත්‍ය, දුකටපත් කරනවා. ඒ වගේ මේ හිතේ තියෙන ධම්ම සේරම ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනාත්තාති බව. මේ ඇත්ත ඇති හැටි ප්‍රඥාවට තේරුම් යන්න. යදා පඤ්ඤාය පස්සති. එතකොට තමයි මේ මුලාව හින්දා ඇති කරගත්තු දුක කලකිරිලා අතාරින්න. මත නිබ්බින්ද තී දුක්ඛේ. ඕක තමයි නිවනට මාර්ගයේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්ද තී දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සබ්බ සස. Thank you.